ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ඉහළගම ගල්ලෑ වෙහෙර ආරණ්‍ය සේනාසනය, එරියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණ ගමනං සම්පූර්ණං
ආම භන්ති.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං.
ආම භන්තේ සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පතමන් ධානං උපසම්පජ්ජ විහෙරති තී. සද්ධා බුද්ධ සම්පන්න පින්වත් තම කෙනෙක්ම අද දවසේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව එකතු කරගත යුතු දෙයක් තියෙනවද, ඒ එකතු කරගත යුතු දේවල් එකතු කරගෙන මේ ජීවිත කාලය තුළ කළ හැකි වැදගත්ම යමක් තියෙනවද, ඒ වැදගත්ම දේ කරමින් නොකළ යුතු දේවල් අතහරිමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි හැම දිනෙකම ධර්මශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ අපි මාතෘකා කරගන්නවා නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්න පෙළ ගැහෙන යම් කිසි කෙනෙක් සංසාරේ බය දැකලා බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා මේ ජීවිතය දුකයි කියලා තේරුම් අරගෙන සංසාරික ජීවිතේ බොහොම භයානකයි කියලා තේරුම් අරගෙන හිතේ නැගෙන කෙලෙස් ධර්ම බොහොම ගෝරයි බීරයි කියලා තේරුම් අරගෙන අතමිදෙන්න උවමනාව තිබ්බත් අතමිදෙන්න තියෙන අපහසුතාවය තේරුම් අරගෙන හේ යම් කිසි කෙනෙක් මේ පිළිවෙත් මාර්ගය මොකක්ද කියලා හොයන කෙනෙකුට මේ පිළිවෙතෙහි යම් කඩයිමක් තියෙනවා, මේ පිළිවෙත් මාර්ගය තුල නිවන් දකින්න අවශ්‍යම කරන යම් කඩයිමක් තියෙනවා, අන්නේ කඩයිම පිළිබඳ ඒ අවශ්‍යතාවය සපුරාගන්නේ කොහොමද කියන එක පිළිබඳ මූලික විග්‍රහයක් ඇති කරගන්නයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. සම්මා සමාධි කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සම්මා සමාධිය කියලා කියන්නේ යහපත් සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ යහපත් ආකාරයට යහපත් සමාධිය කියන තැන මූලික වෙන්නේ ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන එකයි. එහෙමනම් ප්‍රථම ධානය කියන මේ උත්තරී මනුෂ්‍ය ධර්මය සාමාන්‍යයෙන් භාවනා කරන යෝගියෙකු තුළ ඇති වෙන්නේ කොහොමද? ඒ ඇති වෙන කෙනෙක් මේක ඇති වුණාය කියලා තේරුම් ගන්නේ කොහොමද? ඒ වගේම ප්‍රථම ධානය මට්ටමට අපි පත්විය යුතුද කියන දේවල් පිළිබඳ පුංචි විග්‍රහයක් කරගන්නට ඕනේ ධර්මයට අනුව යමින්. මේ සඳහා අපි කැමැති කැමැති ආකාරයට අපිට තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරලා තියෙන යුගයක බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයට විනිශ්චය කර ගැනීමක් හැරෙන්නට අපි අපිට කැමති විදිහට අපි අපිට හිතෙන විදිහට මේ දේවල් පිළිබඳ තීරණයක් ගන්න අපිට බෑ. ඒ මොකද අපි දන්නවා පුංචි කාලේ ඉඳලම අපිට හිතෙන දේවල් වරදින්න පුළුවන් කියලා. කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්න තුරු එයාගේ හිත විපරීත තත්වයක තියෙන හිතක්, ඒ කියන්නේ වෙනස් දේවල්, බොරු දේවල් ඇත්තය කියලා හිතෙන, කැඩෙන බිඳෙන නැති වෙලා යන දේවල් කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ කියලා කියන සිතුවිලිම තමයි හිතක් තුලින් නැగిලා එන්නේ සාමාන්‍ය පුතක් ජනහිතක. එහෙමනම් ධ්‍යානාදී කෙරෙහි උනත් අපිට සමහර අවස්ථාවලදී මේ දේ හරිය මේ දේ වැරදිය කියලා තේරුම් ගන්න අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට අපි ඒ පිළිබඳ විමසලා බලන්න ඕනේ. බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙන ආකාරය නම් ප්‍රථම ධානය කියන්නේ මොකක්ද කියලා විවිච්ච කාමේහි, කාමයෙන් සම්පූර්ණයෙන් වෙන් වුණ. විවිච්ච අකුසලේහි ධම්මේහි, සිතක තියෙන සියලු අකුසල් ධර්මයන්ගෙන් වෙන් වුණ. සවිතක්කං සවිචාරං, විතක්ක විචාර කියන චෛතසික ධර්මයන් දෙක තියෙන විවේකජං ප්‍රීතිසුඛං, විවේකය නිසාම ඇති වුණ ප්‍රීතිය සහ සැපය සහිත කියලා කියන විදිහටයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් එහෙමනම් දැන් අපි මේ මොහොතේ යම් භාවනා කමටහනක් තුලින් කොයි ආකාරයටද මේ தත්තරපත් වෙන්නේ කියන එක පිළිබඳ බොහොම හොඳින් විමසලා බලන්න ඕනේ. මේ ලෝකයේ තියෙනවා කුසල් අකුසල් කියලා දෙකක්. මේ සියලු අකුසලයන්ගෙන් මිදෙන්න නම් මහා ප්‍රබල කුසල සිතක් ඇති වෙන්න ඕනේ හිතක. උසස් කුසලයක් ඇති වෙන්න ඕනේ. කුසලයේ ප්‍රබලත්වය වැඩි වෙන්න ඕනේ. අපි දන්නවා කුසල් කියලා කියන්නේ ලෝභ, දේශ, මෝහ නැති කරගන්න පුළුවන් යමක් තියෙනවා නම්, යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ලෝභ, දේශ, මෝහ නැති වෙන කාය කර්මයක් වේවා, වාග් කර්මයක් වේවා, මනෝ කර්මයක් වේවා, ඒ හැම දෙයක්ම කුසලයයි. ඒ වගේම අලෝභ, අද්වේෂ, අමෝහ නැති කරන, නැත්නම් ලෝභ, දේශ, මෝහ වැඩි කරන යම් කාය කර්මයක්, වාග් කර්මයක්, මනෝ කර්මයක් තියෙනවා නම් ඒ හැම එකක්ම අකුසල ගණයටයි වැටෙන්නේ. මේ හැම දෙයකටම මූලික වෙන්නේ හිතයි. අපි දන්නවා අකුසල ක්‍රියාවක් සිද්ධ වෙන්නේ අකුසල සිතක් මුල් වෙලා. අකුසල වචනයක්, අකුසලයක් සිද්ධ වෙන වචනයක් මුලින් පිට වෙන්නේ අකුසල සිතක් මුල් වෙලා. එයම් කිසි කෙනෙක් හිතක තියෙන අකුසලය, සිතක නැගෙන අකුසල සිතුවිලි පාලනය කරගත්තාද, අන්න ඒ තැනැත්තා මේ ලෝකේ උත්තරී මනුස ධර්මයකට පත් වුණාය කියලා කියනවා. විස්කම්බන වශයෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් යටපත් කර ගැනීම විස්කම්බන වශයෙන් කියලා කිව්වේ ඒ මොහොතට සම්පූර්ණයෙන් දුර වුණාට නැවත ඇති වෙන තත්ත්වයක තියෙන ස්වභාවයක්. ඒ මොහොතට සම්පූර්ණයෙන් දුර වෙලා නමුත් නැවත ඇති වෙන ස්වභාවයක් තියෙනවා. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ එහෙමයි. කෙනෙක් කෙලෙස් ප්‍රහාණය කරන්නේ අකුසලයන් දුරු කරගන්නේ මූලික වශයෙන් ඉස්සලාම තදාංග ප්‍රහාණය. තදාංග ප්‍රහාණය කියලා කියන්නේ අකුසලයක් ඇති වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ කුසලය තමන්ගේ හිත තුල නංවාගෙන අර අකුසලයේ මැඩපැවතුමින් වාසය කරනවා. අකුසලයක් ඇති වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ කුසලය තමන්ගේ හිත තුල වර්ධනය කරගෙන අර අකුසලයේ මැඩගෙන වාසය කරනවා. එහෙම හිටිය කෙනෙකුට ඊළඟ අවස්ථාව තමයි අකුසලය සම්පූර්ණයෙන් යටපත් වෙලා, සියලු අකුසලයන් සම්පූර්ණයෙන් යටපත් වෙලා කුසලයේම හිත නැగిලා යන අවස්ථාවක් එනවා. අන්න ඒ කුසලයේම හිත නැగిලා යන අවස්ථාව තමයි ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ. ඒ එන්න ඒ අවස්ථාවට කියන විස්කම්බන වශයෙන් මේ අකුසල ධර්මයන් ප්‍රහාණය වුණාය කියලා. මෙන්න මේ විදිහට යම් කුසලයක් ප්‍රබල කරගෙන අකුසලයයි මැඩගත්තාද, අන්න ඒ කුසලය බොහෝම ප්‍රබල විදිහට ඒ හිතෙන් නිබඳව නැగిලා යන තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ නිබඳව නැగిලා යන තත්ත්වයකටපත් වුණා නම් සාමාන්‍ය ජීවිතයේදී පවා මේ කුසල සිතුවිල්ල හැම මොහොතකම ක්‍රියාත්මක වෙන සිතුවිල්ලක් බවට, අපේ හිතේ નિરાයාසයෙන් නැගෙන සිතුවිල්ලක් බවට පත් වෙනවා. අන්න ඒ තත්ත්වයේදී තමයි ඔය කියන ප්‍රථම ධ්‍යාන අංග තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ සඳහා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කමඨහනක් පිළිබඳ, යම් කමඨහනක් පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. අපි දන්නවා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් එහෙම මෙනෙහි කළ යුතු ආකාර 21ක් මේ බඹයක් විතර වෙච්ච ශරීරය පිළිබඳ. මේ මෙනෙහි කළ යුතු ආකාර 21ක් දේශනා කරලා තියෙනවාද? මේ මෙනෙහි කළ යුතු ආකාරයට කියනවා කමඨහනක් කියලා. උද්දං පාද තලා අදෝ කේසමත්තකා සතිපරියන්තම් පුරං නානා ප්‍රකාරස්ස අසුචිනෝ. ඔන්න ඔය ආකාරයට මේ කය සුභයි සුභයි කියන අයට මේ හිසමත්තකේ ඉඳලා පාද තලයේ දක්වාම හමෙන් වැහුණු නොයෙකුත් අසූචි වලින් පිරිච්ච ශරීරයක් මට තියෙනවාය කියලා මෙනෙහි කරන්නය කියලා තියෙනවා. එහෙම නැත්නම් මේකේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු හතරක් විතරක් තියෙනවාය, සත්ත්ව පුද්ගල සංඥාවක් ඇති කරගන්නට මේක නොහැකිය කියලා මෙනෙහි කරන්නය කියලා එකින් එක ඒ විදිහට මෙනෙහි කරන ආකාරය තියෙනවා. ඒ වගේම තමයි නවසීවතික විදිහට මේ ආකාරයට මාගේ මරණය සිද්ධ වෙන්නට පුළුවන්. කාකේහිවා කජ්ජමානං, කුලලේහිවා කජ්ජමානං, ගිජ්ජේහිවා කජ්ජමානං, සුනකේහිවා කජ්ජමානං යනාදී වශයෙන් මගේ මේ ශරීරය සොහම් පිටණියකට ගිහිල්ලා දාලා දවස් ගාණක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට සත්තු කාලා යන්න පුළුවන් ශරීරයක් මට තියෙනවා. ඒ ධර්මයෙන් ඒ ස්වභාවයෙන් මම අත මෙදිලා නෙවෙයි ඉන්නේ කියලා නැවත මෙනෙහි කරන්න කියලා බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. ඔය විදිහට මෙනෙහි කරනකොට මේ ආකාරයෙන් එකෙක් නැත් එහෙම නැත්තම් ආනාපාන සතිය පිළිබඳ හිතුවොත් එහෙම මේ ඉහළට ගන්න පහළට හෙළන හුස්ම තුලම සිහිය පිහිටවාගෙන පියවර හතරකින් මූලික වශයෙන් නාසිකාව අග්‍රයේ, ඊට පස්සේ දිග කෙටි හුස්ම හඳුනා ගනිමින් ඔය ආකාරයට සම්පූර්ණ හුස්ම පිළිබඳ අවධානය යොමු කර ගනිමින් යම් කිසි කෙනෙකුට හැම කමඨහනකදීම ඔය වගේ විශාල පරාසයක පැතිරිච්ච යම් මෙනෙහි කිරීම මාලාවක් තියෙන හැම කමටහනකම. ඒ හැම කමටහනකදීම මේ කය ගැන වේවා, වේදනාව ගැන වේවා, සිත ගැන වේවා, එහෙම නැත්නම් සිතේ නැගෙන සිතුවිලි ගැන වේවා. මේ විසිරිච්ච පරාසය තුල මෙනෙහි කිරීම පටන් ගන්නවා. අන්න ඒ කමටහන කෙනෙක් ඉස්සෙල්ලාම හරියටම දැනගන්න ඕනේ. හරියටම යම් කමටහනක් දැනගෙන යම් ගුරුවරයෙක් ආශ්‍රය කරලා කමටහනක් පිළිබඳව මෙනෙහි කළ යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කොහොමද කියලා හරියටම දැනගන්න ඕන බෞද්ධ භාවනාවක් පටන් ගන්න කෙනා. ඔය විදිහට හරියටම ඒක දැනගෙන නිවැරදිව නිරවුල්ව දැනගෙන ඒ කමටහන මතක තියාගන්න ඕනේ. යම්කිසි කෙනෙක් මේ කමටහන හරියට මතක තියාගෙන ඒ මතක තියාගත්ත කමටහන තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ගන්නට තමන්ට දක්ෂතාවයක් ඇති කරගන්න ඕනේ. සුතා දතා වචසා ಪರಿචිතා කියලා සඳහන් කරේ ඒකයි. සුතා කියලා කිව්වේ අසීමෙන් ඇති කරගන්න ඕන නුවණ, දතා කියලා කිව්වේ ඒක ධාරණය කරගන්න ඕන. එහෙනම් මෙනෙහි කර යුතු ආකාරය ඉස්සෙල්ලාම ශ්‍රවණය කරගන්නවා. හරියටම කෙනෙක්ගෙන් අහගන්නවා. අහගෙන ගුරුවරයෙක්ගෙන් සුදුසු ගුරුවරයෙක්ගෙන් අහගෙන ඒක හොඳට මතක තියාගන්නවා. ඒක හොඳට මතක තියාගත්ත විතර නෙවෙයි තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ආකාරයට වචනයට පරිශීලණයට පුරුදු කරනවා. අන්නේ විදිහට පුරුදු කරපු කෙනෙකුට નિરાයාසයෙන් මේ කමඨහන පිළිබඳ ඒ තැනත්තා හොඳට දන්නවා. පුරුදු කරපු යෝගාවචරයා කමඨහන පිළිබඳ දැන් දන්නවා. අන්න ඒ දැනගත්තට පස්සේ තමයි මනසානු පෙක්කිතා කියලා සඳහන් කරේ. ඒ කියන්නේ මනසින් දකින්න ඕනෑය කියලා. අපේ බොහෝ බෞද්ධයින් සමහර වෙලාවට යන්තම් පුංචි කමඨහනක් පොතකින් පතකින් හෝ වේවා ඉතාලම සුළු කොටසක් දැනගෙන භාවනාව පටන් ගන්නවා. අන්න එහෙම කරන කෙනෙකුට මෙන්න මේ නුවණ නැහැ. බුදුරජාන් වහන්සේ කලින්ම සඳහන් කරා ඉද වික්කවේ වික්කෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා සඳහන් කරපු තැන නුවණ කියන එකක් සඳහන් වෙනවා. භාවනාන යෝගියාට නුවණ තියෙන්න ඕන. කුමක්ද මේ නුවණ? කමඨහන පිළිබඳ වූ නුවණ ඉස්සල්ලාම තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. දැන් අපි කලින් සඳහන් කරා වගේ මේ අසුභ කමඨහනි වේවා නැතනම් නවසීවතික වල වේවා ඔය විදිහට යම් පරාසයක මෙනෙහි කරගෙන යනකොට හරි පුදුම සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ පරාසයක මෙනෙහි කරගෙන යනකොට හරියට නිකන් ඉදලක තියෙන යටින් තියෙන ඉදල් කූරු ටික විසිරීලා තියෙන ඉදල් කූරු ටික අන්තිමට එක මිටකට එනවා වගේ මේ පරාසයක් තුළ මෙනෙහි කරගෙන යනකොට අපිට යම් හැඟීමක් ජනිත වෙනවා. යමක් ගැන මෙනෙහි කරගෙන යනකොට හැඟීමක් ජනිත වෙනවා. උදාහරණයක් විදිහට දැමත ගත්තොත් මේ මුළු ශරීරය පුරා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං ওই විදිහට එක එක කොටස් අරගෙන ඒවැය පිළිකුල මෙනෙහි කරගෙන යනකොට කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං කියලා කියන ප්‍රඥප්තිය අයින් වෙලා මේ මුළු ශරීරයම පිළිකුල්ය කියන හැඟීම අපිට ජනිත වෙනවා. මේ මුළු ශරීරයම පිළිකුල්ය කියන හැඟීම ජනිත වෙනවා. මෙච්චර කාලයක් මේ ශරීර සුබයි කියලා හිතාගෙන හිටිය කෙනා අන්න දැන් තීරණය ඒ දැනත්තාට හැඟීමක් ඇති වෙනවා. හරියට නිකන් තමන් පිළිකුල් කරන දෙයක් දැක්කොත් එහෙම අපි හිතුවොත් බල්ලෙක් වමනේ කරපු ගොඩක් අපි දැක්කොත් හදිස්සියේ පිළිකුලක් ඇති වෙනවා මිසක් මේක පිළිකුලයි කියලා හිතෙන් කියන්නේ නැහැ. පිළිකුල් කියන හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ මගේ මේ ශරීරය නොයේකුත් අසූචි වලින් පිරිච්ච ශරීරයක් කියලා හැඟීමක් ඇති වෙනවා. අන්නේ ඇතිවෙච්ච හැඟීම ඇති වෙනකොට අර කෙස්ලොම් නියදත් කියන ඒවා අයින් වෙලා ගිහිල්ලා ධාතු වශයෙන් හතර කොටසක් මෙනෙහි කරපු කෙනාට නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි කියලා හිතෙන ආකාරයේ හැඟීමක් මේ ශාරීරියේ සත්වයේ පුද්ගලයේ කියලා ගන්න දෙයක් නැහැ. සත්ත්ව සංඥාවෙන් මේ ශාරීරිය ශුන්‍යයි, පුද්ගල සංඥාවෙන් මේ ශාරීරිය ශුන්‍යයි කියලා හියම් කිසි අදහසක් ඇති වෙනවා. ඒක හැඟීමක්. ඒ වගේම නවසිවතික මෙනෙහි කරන්න ගත්ත කෙනෙකුට ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීමක් ඇති වෙනවා. අන්නේ හැඟීම ඇති වෙනකොට ඒක කුසල හැඟීමක්. කුසල හැඟීමක් කියලා කිව්වේ ඒ හැඟීම් ඔය හැම හැඟීමක්ම වේදනානුපස්සනාවේ වේවා, ධම්මානුපස්සනාවේ වේවා, චිත්තානුපස්සනාවේ වේවා, කතා කරපු ආකාරයට කායානුපස්සනාවේ වේවා, ඇති වෙන හැම හැඟීමක්ම ලෝභ දේශ මොහ අඩු කරන හැඟීමක්. ඒ මෙනෙහි කිරීම අපි දන්නවා අපේ ජීවිතේ අපි ඉන්නකොට ලස්සනයි, සුවයි, සුන්දරයි කියලා තමයි හැම වෙලේම මෙනෙහි කරන්නේ. හැට පේන රූපය බොහොම සුබයි කියලාමයි මෙනෙහි කරන්නේ. පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නකොට තේව ගැන මෙනෙහි කරන්නේ මේවා සපයි මට නැවත ලබා ගන්න ඕන කියලා. මෙනෙහි කරන වාරයක් ගානේ අකුසල්මයි වැඩෙන්නේ. අකුසල් කියලා කියන්නේ ලෝභයමයි වැඩි වෙන්නේ. දේශේමයි වැඩි වෙන්නේ, මොහොමයි වැඩි වෙන්නේ. මැරෙනකොට අතහරලා දාලා යන්න තියෙන දේවල් අතහරින්න බෑ කියලාමයි හිතෙන්නේ. මොහොතක් හරි තියාගන්න ඕන කියලාමයි හිතෙන්නේ. ඒවා පවත් ගන්න ඕනම කියලාමයි හිතෙන්නේ. ඒ හිතෙන හැම වාරයක් ගානේම මහා පීඩාකාරී තත්වයකට පත් වෙන්නේ. මේ ලෝකයේ තියෙන කිසිම වස්තුවක් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න බැරි ස්වභාවයක මේ ස්වභාව ධර්මයේ තියෙන හින්දා. ඉතින් ඒකින්ද හැමදාම විෂම සිතුවිලිමයි පහළ වෙන්නේ. එහෙම වුණොත් ඉතින් අපේ මනස සකස් වෙලා තියෙන්නේ අකුසලයට බර වෙලයි. එහෙමනම් එහෙම තිබ්බ සිතක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මෙන්න කුසල් සිත් ඇති වෙනවා. කය ගැන නම් කය අසාරයි කියලා හැඟීම ඇති වෙනවා. වේදනාව ගැන නම් වේදනාව දුකයි කියන හැඟීම ඇති වෙනවා. හිතේ නැගෙන සිතුවිලි ගැන නම් ඒ සිතුවිලි අනාත්මයි කියන හැඟීම ඇති වෙනවා. ධම්මානුපස්සනාව නම් නැත්තම් චිත්තානුපස්සනාව මේ සිත අනිත්‍යයි කියන හැඟීම මූලික වෙච්ච යම් යම් ත්‍රිලක්ෂණේම අවබෝධ වීමක් සිද්ධ වෙනවා. එහෙම හැඟීමක් හිත තුළ ජනිත වෙනවා. මේකට කියනවා කුසලයක් පහළ වුණාය කියලා හිතේ. මෙන්න මේ ඇති වෙන කුසලය පිළිබඳ භාවනාවට මූලිකව භාවනාවක් පටන් ගන්න කෙනාට මේ ඇති කරගත්ත මෙන්න මේ කමඨහන තුලින් මට මෙන්න මේ වගේ කුසල සිතුවිල්ලක් ඇති වෙනවා කියන දැනුම කලින්ම තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන. එහෙනම් භාවනාවක තියෙන නුවණ කොටස් දෙකකට බෙදෙන්න ඕනේ. එකක් තමයි කමඨහන පිළිබඳ වූ නුවණ, අනිත් එක තමයි භාවනා කරන්න පටන් ගන්න කෙනා මේ කමඨහනෙන් මට මෙන්න මේ කුසල සිත ඇති වෙනවාය. අසුභය වඩන කෙනා කල්පනා කරන්න උණු මගේ ශරීරය පිළිබඳ අකුසලය, මගේ ශරීරය පිළිබඳ මට තිබ්බ අකුසලය දුර වෙලා, මගේ ශරීරය සුභයි සුවයි කියලා හිතපු හැඟීම් අයින් වෙලා මේක කාටත් පිළිකුල දනවන ශරීරයක් මට තියෙනවාය කියන හැඟීම ජනිත වෙනවාය. අනිත් අයගේ ශරීර පිළිබඳත් එවැනි හැඟීමක් ඇති වෙනවාය කියලා දැනගෙන ඒ භාවනාව පටන් ගන්න ඕනේ. ධාතු මනසකාරයිනුත් ඇතිවන හැඟීම පිළිබඳ, ආනාපාන සතියකිනුත් මම ඇති කරගත යුතු හැඟීම පිළිබඳ භාවනා කරන්න ඉස්සෙල්ලා මෙතන හැම මොහොතකම වෙනස් වෙලා ඇති වෙලා ඒ මොහොතෙම නැති වෙලා යන හුස්මක් තියෙනවාය, මෙතන සතෙක් පුද්ගලයෙක් නෑය කියන හැඟීම ජනිත වෙන තුරු ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා දැනගෙන අන්න ඒ අරමුණ ඉලක්කය තියාගෙන තමයි යම් කිසි කෙනෙක් භාවනාවක් වඩන්න ඕනේ. හැම භාවනා කමඨහනකම ඒ කමඨහන නිවැරදි දැන ගැනීම පමණක් නෙවෙයි, ඒ කමඨහනෙන් තමන්ට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා අනිවාර්යයෙන්ම දැනගෙන කමඨහනක් වඩන්න ඕනේ. එහෙම නැත්නම් ඒක බෞද්ධ භාවනාවක් නෙවෙයි. බෞද්ධයා නොදැනගෙන යමක් කරන්නේ නැහැ. නොදැනගෙන යමක් කරන්නේ නැත්තේ බෞද්ධ ධර්මයේ තුල හැම දෙයකටම හේතුව දේශනා කරපු, හේතුඵල ධහමක ආභාසය ලැබපු පින්වත් අය තමයි බෞද්ධ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන සිව්වණක් පිරිස කියන්නේ මහා වාසනාවන්ත පිරිසක් කියන්නේ ඒකයි. ඉතින් එහෙමනම් කල්පනා කරන්න ඕනේ අපි මේ දේවල් කරද්දී දැනගෙන කරන්න ඕන. අන්න ඒක තමයි නුවණ කියලා කියන්නේ. දැන් යම් කමඨහනක් අරගෙන ඔය ක්‍රමානුකූලව ඒ කමඨහනේ පියවරෙන් පියවරට ඉස්සරහට යනකොට කුසල සිතත් පියවරෙන් පියවරට වර්ධනය වීගෙන යනවා. උදාහරණයක් විදිහට ඔය අසුභ කමඨහනේම තමන්ගේ ශරීරය ගැන කෙස්ලොම් නියදත් යන ආදිවාසීන් පිළිකුල් විදිහට මෙනෙහි කරගෙන යනකොට ඔන්න තමන්ගේ ශරීරය පිළිකුල් කියලා ටික ටික මෙනෙහි වෙනවා. ඊට පස්සේ මුළු ශරීරයම පිළිකුල් කියලා මෙනෙහි වෙනවා. මේ පිළිකුල් කියලා හැඟීම ඇති වෙනවා. අන්නේ හැඟීම ඇති වුණාට පස්සේ යෝගාවචරය දැනගන්න ඕනේ දැන් මම අනිත් අයගේ ශරීරය ගැන අදහස යොමු කරන්න ඕනේ කියලා. එහෙනම් හැම භාවනාවක්ම කරගෙන යන කෙනා නුවණින් කරනවා වගේම සිහියෙන් කරන්න ඕනද නැද්ද? ආ මම දැන් බලාපොරොත්තු වෙච්ච හැඟීම මට දැන් ඇති වුණා. දැන් ඊළඟ හැඟීම ඇති කර ගැනීම සඳහා ඊළඟ පියවරට යන්න ඕන. ආනාපාන සතියේ පළවෙනි පියවර අන්නේ පළවෙනි පියවරෙන් බලාපොරොත්තු වෙන හැඟීම ආවට පස්සේ අන්න දැන් මම මේ පියවර සම්පූර්ණ කරගත්තා. දැන් මම ඊළඟ පියවරට යන්න ඕනේ කියලා ඊළඟ පියවර වර්ධනය කරන්න නම් සිහිය තියෙන්න ඕනද නැද්ද? ඒ සිහිය විතරක් නෙවෙයි, වීරිය හැම වෙලාවකම නැගෙන අකුසල දුරු කර ගැනීම සහ තිබෙන කුසල් වර්ධනය කර ගැනීම වශයෙන් තියෙන සතර සම්‍යක්ප්‍රදාන වීරිය හැම මොහොතකම තියෙන්න ඕනේ. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ හොඳට භාවනාවක් කියන එකක් කමඨහනක් යම් ගුරුවරයෙක්ගෙන් ලබාගෙන ඒ ලබාගත් කමඨහන පැහැදිලි කරගෙන ඒ කමඨහනෙන් ලැබිය යුතු පිළිවෙල, ඒ කමඨහනෙන් ඇතිවන කුසලසිත ඇතිවන පිළිවෙල මෙන්න මේ පිළිවෙලටයි ඇති වෙන්නේ කියලා හරියට දැනගෙන ඒවා ධාරණය කරගෙන ඒවා තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මට්ටමටම වචනයට පුරුදු කරගෙනයි යම් කිසි කෙනෙක් භාවනාවක් කරන්න පටන් ගන්න ඕනේ. ඒකින්ද තනියම කරන භාවනාවල් ඇරෙන්න සිහියෙන් නුවණෙන් වීරියෙන් ගුරුවරයාගෙන් ගත හැක්කේ බෞද්ධ භාවනාව තුළ කමඨහන පමණයි. භාවනා කරවන්න පුළුවන්කමක් ගුරුවරයෙකුට, තව කෙනෙකුට භාවනා කරවන්න පුළුවන්කමක් ගුරුවරයෙකුට කොහොමවත් තියෙන විදියක් නැහැ. ඒ මොකද භාවනා කරන යෝග්‍යයා සිහියෙන් ඒක කරන්න ඕනේ. යම් කිසි කෙනෙකුට සිහිය නැත්තම් ඔන්න කරන්න දෙයක් නැහැ. වෙන කෙනෙක්ගේ පිහිට පැතුවා කියලා නම් හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ඇයි දැනගෙන යන්නට ඕනේ අය කියන එක තේරුම් ගන්න ඕනේ. මගේ කුසලසිත මෙන්න මේ ගානට වැඩුණා. දැන් මම මෙතනින්නම් මේක වර්ධනය කරන්න ඕනේ. ඊළඟ පියවරට යන්න ඕනේ. තමන්ගේ කුසලසිත වැඩුණාට පස්සේ සිහියෙන් කරන කෙනෙක් කුසලසිත වැඩුණාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. ඒකයි හේතුඵල ධම මූලික වෙච්ච මේ මහා බෞද්ධ ශාසනයේ අපිට තියෙන ඒ ප්‍රෞඩත්වය, ඒ අභිමානය, ඒකයි මේක තමන්ගේ ශක්තියෙන් තමන්ගේ පිහිටෙන් කළ යුතු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එකයි. තමන්ට තියෙන මනස මූලික කරගෙන මේක වර්ධනය කරගන්න ඕනේ කියලා. ඔන්න ඔය විදිහට කුසල සිතක් ඇති වුණ පමණින් ඒ කුසල සිත නිබඳව රැකෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට කුසල සිතක් ඇති වුණොත් නමුත් සාමාන්‍ය ජීවිතයේදී පවා නැත්තම් භාවනා කර කර ඉන්නකොට පවා නොයේකුත් අකුසලයන් ඒ අභියසම එනවා. ශරීරය රිදෙනවා කියලා නැත්තම් අහවල් තැන ශබ්දයක් ඇහෙනවා ය කියලා හරි වෙනත් පැත්තකට හිත යොමු වුණා නම් ඒ යොමුෙච්ච හැම අවස්ථාවකම ඒ කුසලයට බාධා වෙන දේවල් සිද්ධ වෙලා. නමුත් සීයෙන් නුවණෙන් වීර්යෙන් භාවනා කරන කෙනා දන්නවා මම මේ භාවනාව ගෙනියන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන් මගෙන් දුර වෙලා යනකම්. නිස්කම්බන වශයෙන් කලින් සඳහන් කරා වගේ විවිච්ච කාමයේහි විවිච්ච අකුසලයේහි ධම්මේහි කියන තැනට සියලු අකුසල ධර්මයන් මගෙන් අයින් වෙලා යනකම් කියලා. අපි දන්නවා හොඳට යම් ගාතාවක් හෝ වේවා කටපාඩම් කරන්න ගත්තාම කෙනෙකුට කියවන්න අමාරු ගාතාවක් හිමින් හිමින් දෙසරයක් තුන්සරයක් හතරසරයක් පස්සරයක් වැඩි වාර ගානක් කියවුවොත් ඒක නිකම්ම කියවන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි 40 වාරයක් 50 වාරයක් කියවුවොත් ඒක කටපාඩම් වෙනවා. ඒ කියලා කියන්නේ මේ ජීවිතේ ඕනෑම දෙයක් අරගෙන බලපුවාම අපිට තේරෙනවා මේ යමක් ආයාසයෙන් කරොත් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකට පත් වෙනවා කියන එක ගැන අමුතුවෙන් තර්ක විතර්ක හිතන්න දෙයක් නැහැ. මේ යම් කිසි කෙනෙක් තමන්ගේ හිතට ආයාසයෙන් යම් පණිවිඩයක් ලබා දුන්නොත් ආයාසයෙන් යම් ක්‍රියාවක් කරොත් ආයාසයෙන් යම් වචනයක් කතා කරොත් ඒ වගේම ආයාසයෙන් යම් සිතුවිල්ලක් ඇති කරගත්තත් ඒක નિરાයාසයෙන් නැගෙන තත්ත්වයට මේ හිතපත් කරන්න පුළුවන්. එහෙමනම් යම් කිසි කෙනෙක් භාවනාවකින් යම් කුසල අරමුණක් ඇති කරගත්තට පස්සේ කුසල හැඟීමක් හැඟීම කියන එක වචනයක් එහෙම නෙවෙයි. හැඟීම කියන එක වචනයක් නෙවෙයි. ආදරය කියලා කිව්වහම ඒක විස්තර කරන්න බෑ. ප්‍රීතිය කියලා කිව්වහම විස්තර කරන්න බෑ. සැපය කියලා කිව්වහම හිතට දැනෙන විස්තර කරන්න බෑ. ඒක හිතක ඇතිවෙන හැඟීම් මාත්‍රයක්. එහෙනම් මේ භාවනා කමඨහන කිනුත් ඇති වෙන්නේ හැඟීමක්. ඒ හැඟීම වර්ධනය වෙන තුරු අර ඕලාරිකව තියෙන අර විසිරිලා තියෙන විස්තරය එහෙම නැත්නම් කමඨහන වඩන්න ඕනේ. ඒ කමඨහන වඩනකොට තමයි කුසල හැඟීමක් ඇති වෙනවා. ඒ කුසල හැඟීම ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? මේ යෝගියා දැනගන්නවා මෙන්න මට කුසල හැඟීමක් ඇති වුණා කියලා. ඇති වෙච්ච කුසල හැඟීම අරගෙන මොකද කරන්න ඕනේ? ඒක නැවත නැවත ආයාසයෙන් වර්ධනය කරනවා. ඇති වෙච්ච කුසල හැඟීම නැවත නැවත ආයාසයෙන් වර්ධනය කරනවා. මම දැන් සඳහන් කරා යමක් ආයාසයෙන් කරා නම් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකට ඕනෑම හිතක්පත් කරන්න පුළුවන් කියලා. ඒක මේ පින්නත් හැම කෙනෙක්ම ඒක තමන්ගේ ජීවිත අත්දැකීමෙන් දන්නවා. වාහනයක් එලවන්න සූදානම් වුණා වුණත් මුලිකව බොහෝම අමාරුයි පුරුදු වෙන කෙනාට. නමුත් හැබැයි ඊට පස්සේ වෙන දෙයක් ගැන මතක් කරමින් පවා ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන්. ඉතින් මේ හිතකත් ආයාසයෙන් යම් කිසි කෙනෙක් කුසල සිතුවිල්ලක් නැවත නැවත ඇති කරගත්තා නම් ඒ හිතක අන්න ඒ විදිහට දිගින් දිගට කුසල සිතුවිල්ලක් ඇති කරගෙන අමාරුවෙන් බොහොම වෙහෙස මහන්සියෙන් වීරියෙන් සංසාර දුක දැක්ක කෙනා බොහොම දැඩි ආයාසයකින් කුසල සිත නැවත නැවත වර්ධනය කරගන්නකොට ඒ කුසල සිත බලවත් වෙලා යම් චමත්කාර ජනක දවසක් උදා වෙනවා. ඒ තමයි ඒ තැනත්තාට નિરાයාසයෙන් අර කුසල සිතුවිල්ල හිතේ නැගෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ කුසල සිතුවිල්ල මේ මොහොතේ නැගුණද ඊළඟ මොහොතේ ආයේ ඒ සිතුවිල්ල ඉවර වෙනකොටම ආයේ ඊළඟ සිතුවිල්ලක් ඒකමයි. වෙනත් සිතුවිල්ලක් නැගෙන්නේ නැති තරමට මෙන්න નિરાයාසයෙන්ම අර හැඟීමෙන්ද පටන් ගන්නවා. ඒ කියන්නේ එක සිතුවිල්ලක් ඉවරනකොට ඊළඟ සිතුවිල්ල එනවා. ඒ එකම සිතුවිල්ල නැවත නැවත නංවනවා. નિરાයාසයෙන් අර කුසල හැඟීම එනවා කියන එකේ තේරුම එකම සිතුවිල්ල නැවත මේ හිතේ නංවනවාය කියන එක. ඒ එකම සිතුවිල්ල මේ මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ල නැවත හිතේ නංවන ස්වභාවයට කියනවා ඒක විතක්ක චෛතසිකය කියලා. විතක්ක චෛතසිකයාගේ ස්වභාවය තමයි එකම ඒ කලින් නංවපු සිතුවිල්ල නැවත වාරයක් හිතේ නංවන එක. එහෙමනම් මෙච්චර වෙලා ආයාසයෙන් භාවනාව වර්ධනය කරගෙන ආපු කෙනෙකුට මෙන්න දැන් කරන්න දෙයක් නැහැ කියන්නේ යාට ආයාසය අයින් කරලා નિરાයාසයෙන් ඒ හිතෙන් નિરાයාසයෙන්ම එක සිතුවිල්ලක් පිටිපස්සේ එක සිතුවිල්ලක් අර කුසල සිතුවිල්ලම නැගෙන්න පටන් ගන්නවා. ඒ කුසල සිතුවිල්ලම නැවත නැවත නැගෙනවා කියන්නේ ඒ දැනත්තාට નિરાයාසයෙන් අර කුසල හැඟීම එනවා. අන්න ඒ මට්ටමට එනකොට ඒකට කියනවා එහෙනම් විතක්ක චෛතසිකය ප්‍රබලව විතක්ක චෛතසිකය නැగిලා. ඒ කියන්නේ මෙච්චර වෙලා කරපු දේ මේ විතක්ක චෛතසිකය දැන් බාර අරගෙන මේ හිත ඒ කුසල අරමුණේ නැගුණා කියලා කියනවා. අන්න ඒ මොහොතේ කිසිම අකුසලයක් තියෙන විදිහ නැහැ. ඇයි? එකක් ඉවරනකොට අතොරක් නැරම ඊළඟ සිතුවිල්ල අතොරක් නැහැ. අතොරක් නැතුවම ඊළඟට ඒ සිතුවිල්ලම ආය නැගෙනවා. ඒ සිත નિરાයාසයෙන් ඒක සිද්ධ වෙනවා. નિરાයාසයෙන් සිද්ධ වෙන අවස්ථාව පිළිබඳ අපි පුංචි විශ්ලේෂණයක් කරලා බලමු. નિરાයාසයෙන්ම ඒ හැඟීම එන තත්ත්වයට භාවනාවක් වැඩුණා නම් කාට හරි යම් වෙලාවක වීරියෙන් සීයෙන් වීරියෙන් නුවණින් කටයුතු කරපු කෙනෙකුට નિરાයාසයෙන් එන තත්ත්වයකට යාවේ භාවනාව යා වර්ධනය කරාද අන්න ඒ තැනත්තාගේ දැන් තියෙන තත්ත්වය ගැන විමසමු. එතන කිසිම අකුසල ධර්මයක් තියෙන්න පුළුවන්ද? කිසිම අකුසල ධර්මයක් තියෙන්න පුළුවන්කම කොහොමවත්ම නැහැ. ඒ වගේමයි කිසිම කාම හැඟීමක් තියෙන්න පුළුවන්ද? කිසිම කාම හැඟීමක් කොහොමවත්ම තියෙන්න පුළුවන් විදිහක් නැහැ. එහෙනම් එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි කියන ඔන්න ඔය කියන අංග දෙක ඔය අවස්ථාවේ තියෙනවද නැද්ද? විමර්ශනයෙන් බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ අංග දෙක උතන තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි විතක්ක චෛතසිකයාගේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා තමයි ඔය ඇතිවෙච්ච සිතුවිල්ල නැවත වාරයක් ඇති වෙන්නේ. ඇතිවෙච්ච සිතුවිල්ල නැවත නංවන්නේ. එහෙනම් එක දිගට එකම සිතුවිල්ල එකම කුසල සිතුවිල්ල නැංගෙනවා නම් අන්න එතන විතක්ක චෛතසිකය තියෙනවා. ඒ වගේම තමයි මේ ශරීරය පිළිකුල් කියන හැඟීම නැවත නැවත ඇති වෙනකොට එහෙම නැත්නම් නාසිකාව අග්‍රයේ ඉඳන් මේ නාභිය දක්වාම නැගෙන හුස්ම තලය සම්පූර්ණයෙන්ම එයා අත්විඳිමින් ගන්න ඒ රටාව නැවත නැවත ගන්නකොට අන්න එතන ඒ හැඟීම පිරිමදින ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒ හැඟීම තේරුම් ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක තේරුම් ගන්න හැඟීම පිරිමදෙන්න ඕනේ. අන්න ඒ පිරිමදින ස්වභාවයට කියනවා විචාර චෛතසිකය කියලා. එහෙනම් ඔය අවස්ථාවේදී විචාර චෛතසිකය තියෙනවා. හැබැයි මේ කාරණා හතරටම අමතරව සිද්ධ වෙන තවත් ලොකු සිද්ධියක් තියෙනවා. ඒ විශාල සිද්ධිය ඒ ප්‍රාතිහාර්ය තමයි කාමචන්ද්‍රාදී නීවරණයන් හින්දා හැමදාම පීඩාකාරී වෙහසක් තිබ්බ විවේකයක් නැතුව හිටිය මනුස්ස సంతානය. එක පැත්තකට වෙලා ඉන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. විවේකයක් නැහැ මනුස්සයෙකුට. සාමාන්‍ය හිතක් පැත්තකට වෙලා පුටුවකට වෙලා නිදහසේ ඉන්නවාය කියලා හිතුවට නිදහසේ ඉන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? අතීතයේදී ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගත්ත දේවල් මතක් වෙවි කැමැති අකමැති වශයෙන් සකස් වෙමින් ඉන්නවා. විවිතක තනියම හිනහ වෙනවා, විවිතක තනියම දත්මිති කනවා, තරහ ගන්නවා. තරහ ගත්තා කියලා එතන තරහකාරයා නැහැ. තරහකාරයා නැතුණාට තනියම තරහ යනවා. තනියම තරහ ගියාම බොහොම අමාරුයි. ඉතින් ඒකෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ ප්‍රිය අප්‍රිය කියන දේවල් නැවත නැවත හිතක අතීත ප්‍රිය අප්‍රිය නැගෙනකොට තනියම වෙහෙසකාරී තත්ත්වයකටපත් වෙනවා. ඒක නවත්තන්න බෑ. කරත් එක ගුණෙක් බැඳලා යනකොට ගුණාට වෙහෙසයි කියලා නවතින්න හැදුවට නවතින්න දෙන්නේ නැහැ. පිටිපස්සේ වේවැල් පාර හම්බෙනවා. අන්න ඒ වගේ අපිත් කොච්චර විවේකීව පැත්ත කරලා ඉන්න හැදුවත් අර පරණ දේවල් ඔක්කොම මතක් වෙලා අපේ විවේකය නැති වෙලා යනවා. අන්න ඒ විවේකේ නැති වෙන හින්දා සාමාන්‍ය මිනිස්සුෙකුට කවදාකවත් හිතකට විවේකයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී කුසලසිතම එක දිගට නැගෙනකොට කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන් විස්කම්බන වශයෙන් ග්‍රහණය වෙනකොට ඒ හිත ඇතුළෙන්ම නැගෙන චිත්ත සංකාරයක් කියලා කියන මහා ප්‍රීතියක් හිත ඇතුළෙන් නැగిලා එනවා. ප්‍රීතිය නැగిලා එන්නේ අන්න අර කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් සම්පූර්ණේ ඒ යටපත් වෙච්ච හින්දා. ඒ අතරම අපි අවධානය යොමු කළ යුතු තව දෙයක් තියෙනවා. ඒ තමයි අපි දැනගෙන හිටියේ නැති වුණාට මිනිසෙකුට විතරක් නෙවෙයි තිරිසන් සත්වයකට පවා මේ ලැබිලා තියෙන ශරීරයෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා අපි. ඒ විඳින දුක මොකක්ද කියලා අපිට තේරිලා නැහැ. මේ ශරීරයක් ලබාගෙන ඉපදිච්ච මොහොතේ ඉඳලා හැරෙන්න කියලා මේ ශරීරය අපිට කියනවා අපේ හිතට. එතකොට හැරෙන්න ඕනේ. කසන්න කියලා කියනවා කසන්න ඕනේ. නැගිටින්න කියනවා නැගිටින්න ඕනේ. පිපාසයි කියනවා බොන්න ඕනේ. පිරිසිදු කරගන්න කියනවා. ප්‍රශ්නෙයි කියනවා උස්නයි කියනවා. සීතලයි කියනවා. නොයේකුත් දේවල් කියන හැමදේම කර දෙන්න උනාද නැද්ද? හැමදේම කරලා දෙන්න වෙනවා. හැමදාම කරලා දෙන්න වෙනවා. අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. නමුත් මේ දුක තේරෙන්නේ නැහැ සාමාන්‍ය මනුස්ස හිතකට මම කොච්චර දුක් විඳිනවද කියලා. එක දිගට විනාඩි 10ක් ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ. අර පැත්තට හැරෙන්න කියනවා. ආයෙ ටිකක් වෙලා ඉන්නකොට ඒ පැත්තට හැරිලා ටිකක් වෙලා ඉන්නකොට හා දැන් ආයෙ අනිත් පැත්තට හැරෙන්න කියනවා. ඒ තරමටම අපේ හිතට පණිවිඩ ලබා දෙනවා මේ කය හින්දා. ඒවට කියනවා කාය සංකාරය කියලා. කය හින්දා හිතේ ඇතිවෙන සැකසීම් කියලා කියනවා. කය හින්දා හිතේ ඇතිවෙන සැකසීම්. කය හින්දා හිතට නිදහසක් නෑ. දැන් අර කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් හින්දා නිදහසක් තිබෙන්නේ නෑ වගේම කය හින්දාත් නිදහසක් නෑ. මේ කය හින්දානේ නිදහසක් නැති හින්දා අපිට හරි වෙහෙසයි. අර පැත්තට මේ පැත්තට හැරෙන්න ඕනේ, ඉල්ලන ඉන්නේ දෙල් දෙන්න ඕනේ. නමුත් හොඳට හිතර බලන්න කුසලයක්ම හිතක නැగిලා එන ඔය කිව්ව භාවනාවෙන් නැගෙන අවස්ථාව වෙනකොට වෙන කිසිම සිතුවිල්ලක් නැත්තම් කාය සංකාරයක් තියෙන්න පුළුවන්ද? කාය සංකාරයක් තියෙන්න පුළුවන්කම නෑ. එහෙනම් මේ කයෙහි තියෙන දැනීමේ ස්වභාවය අයින් වෙලා තියෙන්න ඕනේ. මෙහෙම කියනකොට හිතේ මේක මහා පුදුමයක් වද්ද මේක අපිට ළඟා කරගන්න බැරි අවස්ථාවක්ද කියලා. මේ ධර්මය ශ්‍රවණය කරන වෙලාවේ මේ මොහොතේ හිතලා බලන්න මේ පින්වත් අය ඇඟෙහි දරාගෙන ඉන්න වස්ත්‍ර දැනුණාද කියලා හිතලා බලන්න. දැනුන්නේ නැහැ. ඇයි දැනුන්නේ නැත්තේ? දැන් කියනකොටම දැනෙනවා හැබැයි. ඇයි දැනුනේ නැත්තේ? ධර්මදේශනාව කෙරෙහි අවධානය තියෙන හින්දායි. වස්ත්‍ර පැත්තක තිබ්බාවේ ගත්ත හුස්මවත් දැනුණාද? හැබැයි මෙන්න කියනකොටම දැනෙනවා. ඒ දැනෙන්නේ ඇයි කියනකොටම අන්න අවධානයකට යොමු වෙන ඉඳගෙන යම් දෙයකට අවධානය යොමු වුණා නම් අනිත් දේවල් දැනෙන්නේ නැහැ කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එහෙනම් එකම කුසල සිතුවිල්ලකට අවධානය යොමු වුණා නම් අනිත් දේවල් දැනෙන්න දෙයක් නැහැ. එහෙනම් කාය දැනෙන්නේ නැතුව යනවා කියන එක ගැන අමුතුවෙන් අපිට හිතන්න දෙයක් නැහැ. කාය සංකාරය සංසිඳනවා. නමුත් මෙතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙලාවේ කෙනෙක් කල්පනා කරයි, එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉන්න වෙලාව අපේ කාය සංකාරය සංසිඳිලාද කියලා. ඒ දෙකේ වෙනසක් තියෙනවා. නිශ්චලව තියෙන වතුර භාජනයක්, වතුර බෝතලයක් කියලා හිතමු. නිශ්චලව තියෙනවා නම් භාගයක් පිරිච්ච වතුර බෝතලයක් අපි පොඩ්ඩක් හෙල්ලුවොත් ඒ වතුර හෙල්ලෙනවා. හොල්ලනකොටම හෙල්ලෙනවා. එහෙනම් අන්න ඒ වගේ මේ ඇත්තන්ට දැන් මේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණය වෙනකොටම හුස්ම දැනුන්නේ නැහැ නේද කියලා ඔන්න දැනෙන්න පටන් ගන්නවා. අර හොල්ලනකොටම හෙල්ලෙනවා වගේ. එහෙම නේද? අන්න බලන්න. නමුත් හැබැයි මේ වතුර වාජනය මිදිලා තිබුණා නම් හෙල්ලුවට හෙල්ලෙන්නේ නෑ. ආයසරයක් දිය වෙනකන් හෙල්ලෙන්නේ නෑ වගේ ඔන්න ඔය નિરાයාසයෙන් හැංගීම නැగిලා එන தත්වෙට හිතපත් වෙනකොට උපචාර සමාධිය කියන අවස්ථාව වෙනකොට අද් දෙක යම් ඉරියව්වක තියාගෙන හිටියද භාවනාවක ඒ අද් දෙක දැනෙන්නේ නැතු වෙනවා. කකුල් දෙක දැනෙන්නේ නැතු වෙනවා. ශරීරයේ ටික දෙක දැනෙන්නේ නැතුව ගියාට ඔන්න ශරීරය ගැනත් කල්පනාවක් ඇති වෙනා වෙලාවකට මගේ අද් දෙක මම කොහොමද තියාගත්තේ? හැබැයි කල්පනාව ඇති වුණත් අර හෙල්ලුවත් හෙල්ලෙන්නේ නැහැ වගේ මිදිච්ච වතුර බෝතලය Tamanට කය ගැන අදහසක් විඩෙන් විඩේ ඇති වුණා උනත් ඒක දැනෙන්නේ නැහැ. වතුර මිදුණා වගේ කාය සංකාරය සංසිඳුණා කියලා කියන්නේ නැවත කාය සංකාරය ඇති වෙනතුරු කාය සංකාරය නැති වෙලා යනවා. එහෙම නැති වෙලා ගිහිල්ලා ඒ අපි බලාපොරොත්තු වෙන පියවරට එනකොට කාය සංකාරය සංසිඳිලා කය හින්දා හිතේ ඇති වෙන සිතුවිලි නැහැ. එහෙනම් කය හින්දා විඳින දුක නැති වෙනවද නැද්ද? අන්න ඒක හින්දා විශාල සැපයක් දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ප්‍රීතියක් දැනෙනවා වගේමයි මහා සැපක් දැනෙනවා. මේ ප්‍රීතිය සැපේ කොච්චරද කියලා කියනවනම් දෝරේ ගලා යන උල්පතකින් වතුර ගලාගෙන යනවා වගේ නිබඳවම හිතෙන් නැగిලා යන ස්වභාවයක්. මේ ප්‍රීතිය සැපේ මොනතරම්ද කියනවනම් බුදුරජාන් වහන්සේ සඳහන් කරපු උදාහරණය අනුව යම් පෙඟෙන දෙයකට වතුර දාලා නැවත වතුර දැම්මොත් පෙඟෙන දෙයකට ඒක පෙඟිලා නැවත වතුර පොඩ්ඩක්වත් අල්ලන්නේ නැති තත්වයකටපත් වෙනවා වගේ මේ ප්‍රීතියෙන් සැපයෙන් තෙමිච්ච නැති පෙඟිච්ච නැති මේ ප්‍රීතිය සැපේ දැනෙන්නේ නැති ශරීරයේ කිසිම සෛලයක්වත් නැහැ සිතේ කිසිම අස්සක් මුල්ලක් නැතුව හැම තැනකටම මේ ප්‍රීතියයි සැපයයි දැනෙන ස්වභාවයකට හිතපත් වෙනවා. එහෙනම් බලන්න විවේකයෙන්දමයි ඇයි කයෙන්ද තිබ්බ අවිවේකය නැහැ හිතෙන්ද තිබ්බ අවිවේකය නැහැ. අන්නේ විවේකයෙන්දම ඇතිවෙච්ච ප්‍රීතිය සහ සැපය තියෙනවා. નિરાයාසයෙන් කුසලයක් ඇති වෙන තත්වයකට බලන්න. එහෙමනම් යම් භාවනාවක් කරන කෙනෙක් කමඨහන තේරුම් අරගෙන කමඨහනෙන් නැගෙන කුසල සිතුවිල්ල හඳුනගෙන පියවරෙන් පියවරට කුසල සිතුවිල්ල වර්ධනය කරගෙන ගිහිල්ලා ආයාසයෙන් කරපු සිතුවිල්ල ආයාසයෙන් ඇති කරගත්ත සිතුවිල්ල નિરાයාසයෙන් යම් කිසි කෙනෙක් තුළ ඒ සිතුවිල්ල ඇති වුණා නම් එතන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන ප්‍රථම ධ්‍යානයේ අංග සියල්ලම තියෙනවා අය කියලා බුද්ධිමත් කෙනෙකුට ඉතාමත් හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නම් හොඳින් කල්පනා කරන්න ඕනේ. යම් භාවනාවක් කරනකොට කිසිම හැඟීමක් නැතුව සමහර විට සමහර අය අපෙන්ම ඇවිල්ලා විමසනවා මම ප්‍රථම ධ්‍යානෙටපත් වෙනවා. කොහොමද මේ ප්‍රථම ධ්‍යානෙටපත් වෙන්නේ? කුමක්ද කමඨහන? කමඨහන පිළිබඳ අවබෝධයක් නැහැ. කුමක්ද කමඨහනෙන් ලැබෙන කුසල හැඟීම ඔබ ප්‍රථම ධ්‍යානෙටපත් වෙන්නේ කොහොමද? ඒක පිළිබඳ අවබෝධයක් නැහැ. හැබැයි කියන ප්‍රථම ධ්‍යානෙට පත් වෙන ප්‍රථම ධ්‍යානය කියන්නේ හීනයක් නෙවෙයි. ප්‍රථම ධ්‍යානයට කෙනෙකුට පත් වෙන්න ඉතාමත්ම පැහැදිලිව පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි සතිර සතිපට්ඨානය තුල සතිපට්ඨානය කියලා කිව්වොත් යම් කුසලයක හිත පිහිටවීම කියලා සඳහන් කරෙත් ඒ ඇති කරගත්ත කුසල ධර්මයේ ප්‍රථම කුසල ධර්මයේ මූලික කරගෙන ඒ කුසල හැඟීම මූලික කරගෙන ප්‍රථම ධ්‍යාන මට්ටමටපත් වුණොත් අන්නේ දැනත්ත සිහිය පිහිටුවා ගත්තාය කියලා විභංග ප්‍රකරණේ සඳහන් කරනවා. එනම් භාවනාවකින් අපි ප්‍රථම ධ්‍යානට එනවා කියලා කියන එක කඩයිමක් කියලා කිව්වේ තමන්ගේ ජීවිතය කුසලයෙන් ආවරණය කරගන්නේ. කුසලයෙන් වහගන්නේ හිත. අකුසලයට එඬ දෙන්නේ නැති ආකාරයට කුසලය ප්‍රබල කරගන්න අවශ්‍ය සීමාව බුදුරජාන් වහන්සේ දේශනා කරේ ප්‍රථම ධ්‍යානයයි කියලයි. එහෙනම් ප්‍රථම ධ්‍යාන මට්ටමකට භාවනාවක් වර්ධනය වුණොත් තමයි නිබඳව සාමාන්‍ය ජීවිතයේදී මේ කුසල හැඟීම අපේ හිතේ එන්න පටන් ගන්න. අපි දන්නවා සමහර වෙලාවට අපි කුසල හැඟීම ඇති කරගත්තට සසර ජීවිතයේ ඇති කරගත්ත නොයේකුත් නොයේකුත් අකුසල ධර්මයන් හමුවේ අර කුසල ධර්මයේ අර කුසල සිතුවිල්ල නැති වෙලා ගිහිල්ලා නොකල යුතු දේ කරන තත්ත්වයට පත් වෙනවද නැද්ද? නොකිය යුතු දේ කියන තත්ත්වයට පත් වෙනවද නැද්ද? නොසිතිය යුතු දේ පැය ගණන් හිත හිත ඉන්න තත්ත්වයට පත් වෙනවද නැද්ද? අසුභ ශරීරය ගැන සුභ වශයෙන් හිත හිත ඉන්නවද නැද්ද? නොමැරෙන කෙනෙක් කියලා හිත හිත ඉන්නවද නැද්ද? අනිත් අය මැරෙන්නේ නැහැ කියලා හිත හිත ඉන්නවද නැද්ද? එහෙනම් මේ ඕලාරික ශරීර ගැන, ඒ වගේම වේදනාවන් ගැන හිතේ නැගෙන සිතුවිලි යනාදී වශයෙන් මේ හැම එකක් පිළිබඳ ස්ථීර කුසල සිතක් ඇති කරගන්නට යම්කිසි කෙනෙක් ඒ කුසලය ප්‍රථම ධ්‍යාන මට්ටමට උන්න ආකාරයට දැනගෙන කරන්නට ඕනේ. බෞද්ධ භාවනාව තුළ මේ කාලීනව පැහැදිලිවම පටලගෙන තියෙන ස්වභාවය බොහොම වැඩි. ඒ පිළිබඳ නුවණින් විමසන්ට කියලා අපි මේ පැහැදිලිවම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටද මම මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන යන්නේ කියලා ඉතාම නුවණින් කෙනෙක් විමසලා බලන්න ඕන. නුවණින් විමසලා බලන්න ඕනේ. මොකද බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. දැන් මෙන්න මේ කාරණාව බොහොම තරයේ හිතාගෙන හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ ප්‍රථම ධ්‍යාන මට්ටමකටපත් වෙන්න මගේ ජීවිතය තුළ ඇති කරගත යුතු දේ මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රය ආදී සූත්‍ර ධර්මවලදී සීලඛණ්ඩයේදී සඳහන් කරා, දීඝනිකායේ සීලඛණ්ඩයේදී හැම සූත්‍ර ධර්මයකම සඳහන් කරලා තියෙනවා මේ සීලය රකින්න කෙනා කියලා. සීලය රකින්න කෙනා කොහොමද සීල් රකින්නේ කියලා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා පමණක් නෙවෙයි කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා පමණක් නෙවෙයි දඬුමුගුරු අතහැරලා දානවා අය. අවියායුධ අතහැරලා දානවා අය. ලෝක සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරනවා අය කියලා. බලන්න මොහොතක් හිතන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළකීම මහා කුසලයක් තමයි. නමුත් ප්‍රාණඝාතය කර කර හිටිය කෙනෙකුට ඒකෙන් වැළකෙන්න අමාරුයි. නමුත් මෛත්‍රී සිතක් වර්ධනය කරගත්තා නම් ඒතනත්තාට මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන එක අමාරුද? අමාරුවක් නෑ. ඒ හිතේ මෛත්‍රිය තියෙනවා නම් කාමයේ වරදව හැසිරී හැසිරී හිතේ කෙනෙකුට කාමයේ වරදව හැසිරීමෙන් වෙන් වෙන එක අමාරුයි. හැබැයි මෛත්‍රී සිතුවිලි අවිහිංසා සිතුවිලි ඇති කරගත්තා නම් මගේ ස්වාමියා භාර්යාව ගැන අවිහිංසාවක් තියෙනවා නම් වේදනාවට පත් කරන්නේ නෑ යාළුවා කියලා හැඟීමක් තියෙනවා නම් දරුවෝ ගැන හැඟීමක් තියෙනවා නම් අම්මෙක් තාත්තෙක් කවදාකවත් කාමයේ වරදව හැසිරෙන්නේ නෑ. එහෙනම් බලන්න අටපැත්තකින් ආවරණය කරන කුසලයක් තියෙනවා. කුසල් 8ක් 8 පැත්තකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම වර්ධනය කරන කෙනෙක් තුල තමයි ප්‍රථම ධ්‍යාන මට්ටමකට හිතක් උනන්වන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද එක පැත්තකින් හරි අකුසලයේ වර්ධනය වුණොත් මේ කටයුත්ත කරන්න බෑ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් විතරක් වෙන් වෙලා මදි මෛත්‍රී සිත වැඩෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් අදත්තාදානයෙන් විතරක් වෙන් වෙලා මදි තමන්ට ලැබෙන දේ විතරක් පිළිගනිමින් කටයුතු කරන්න ඕනේ. දන් දෙන්න ඕනේ. කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන්වීම විතරක් මදි. සිතුවිල්ලකින්වත් පර අඹුවක් පරිස්සයක් පතන්නේ නැතු වෙන තත්යකට. එහෙම නැත්නම් කාලානුරූපව ධර්මචාරී තත්යකටපත් වෙන්න ඕනේ. බොරු කීමෙන් විතරක් වැළකීලා මදි. සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙන තමාන්ට තමන් පුංචි බොරුවක්වත් කරගන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පරුස වචන කීමෙන් විතරක් වැළකීලා මදි. මනවඩන වචන පාවිච්චි කරන කෙනෙක් වෙන්න ඕනේ. මනවඩන වචන හැම වෙලේම අනිත් අයට කරුණාවක්, මුදිතාව, උපේක්ෂාව ඇති කරගත්ත අනිත් අයගේ හිත සැනසෙන වචන පාවිච්චි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක කේලාම් කියන එකෙන් විතරක් වැළකීලා මදි. අනිත් අයගේ බිඳිච්ච අය සමගි කරවලා සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ විතරයි හිස් වචන කීමෙන් විතරක් වැළකීලා මදි. අනිත් අයට අර්ථ, අනිත් අයගේ චර්යාව අර්ථවත් වෙන ආකාරයට කතා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් සීලය විතරක් මදි, ගුණය වපුරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ. ගුණය වපුරෙන්න ඕනේ කෙනෙක්. කෙනෙක් අනිත් අයගේ චර්යාව අර්ථවත් වෙන්න කටයුතු කරනවා නම් තමන් නරක වැඩ කරන්නේ නැත්නම් නරක වැඩ කරන්නේ නැතු ඉඳලා විතරක් මදි, හොඳ වැඩ කරන්න ඕනේ කියන එකයි. මේ කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර කියලා සඳහන් කරලා තියෙන වැලකීම් විතරක් නෙවෙයි කළ යුතු දෙයක්. බුද්ධ ශාසනයේ නොකළ යුතු දෙයක් විතරක් නෙවෙයි කළ යුතු දෙයක් තියෙනවා. කළ යුතු දේ කරන්නේ නැතුව අනිත් අය ගැන තෙත හිතක් නැත්නම් කෙනෙක්ගේ තවත් කෙනෙකුට හිත වචනකින්වත් සිදවන්නේ නැහැ කියන අදහසක් නැත්නම් අන්න ඒ තැනත්තාට තමන්ගේ හිත සකසුරුවම් කරලා ඉදිරියට ගන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද හැමෝම කල්පනා කරන්න ඕනේ මේ උතුම් බුද්ධ ධර්මයේ තුල අපිට කළ යුතු දේ සඳහන් කරලා තියෙනවා. ඉතින් හැම මම අපිට තියෙන පුංචි අත්දැකීම් සමහර වෙලාවට බොහෝ සිල් රකින්න ඇත්තෝ ළඟ ගුණය නැහැ. තමන් ළඟ ඉඳ ගන්න කෙනාගෙන තරහෙන් ඉන්නවා. තමන් ඉඳ ගන්න තැනින් ඉඳගත්තුත් එහෙම කවුරු හරි සිල් ගන්න ගිහැල්ලා අපි දැකලා තියෙනවා රවණවා ගොරවනවා නොයේකුත් දේවල් කියනවා. ඉතින් ගුණවත්භාවය කියලා කියන එක තවත් කෙනෙකුට දුටු පමණින් සැනසීමක් ඇති වෙන මේ දුක් ඇති වෙන සසර තවත් කෙනෙකුගේ සැනසීමට ඔබේ ජීවිතය යොමු කරනවා නම් කන්දකින් පල්ලෙහාට නැගෙන දියදහරක් වගේ ඒ දියදහරෙන් කවුරු වතුර ගත්තත් කිසිම ගැටලුවක් නෑ. තිරිසන් සත්තුත් ඒ වතුර ගොනවා, හොඳ අයත් ගොනවා, නානවා, හැමදේම කරනවා දියදහරට වගේ වගක් නෑ. පළබර වෙච්ච වෘක්ෂයක් වගේ තමන්ගේ ජීවිතේ හැමෝටම යහපතක් වෙනවා. හැබැයි ඒ ගහ මොකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ. අනිත් පැත්තට මොකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ. බුද පූජා කරත් ඔහේ තියෙනවා මේ ගහ, විනාශ කරත් ඔහේ තියෙනවා වගේ තමන්ගේ ජීවිතය අනිත් අයට පළබල රුකක් කරගන්න ඕනේ. දෝරේ ගලා යන උල්පතක් කරගන්න ඕනේ. මහා ගුණවත් කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒ ගුණවත්භාවය තමයි අපේ හිත ප්‍රථම ධ්‍යාන මට්ටමට වර්ධනය කරගන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්නේ. එදා ගුණවත් සිංහලයෝ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා බුදුබණ දේශනා කරපු වෙලාවේ ගුරුතු පිටින් නිවන් දැක්කා කියලා අපි දන්නවා. අද ගුණවත්භාවයේ තියෙන අඩුපාඩුව හින්දා නිවන් දකින්න ඇත්තෝ බොහොම අඩුයි. ඒ කාරණාව සිහිපත් කරගෙන සීලය විතරක් රැකලා මම නවතින්නේ නෑ, මගේ ගුණය ආරක්ෂා කරගන්නවාය කියලා හැම දිනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. මම ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා, මගේ ගුණවත්භාවය මම මගේ ගුණවත්භාවය අනුව කටයුතු කරමින් කුසලයේ වර්ධනය කරගෙන කුසල සිත වර්ධනය කරගෙන අවසාන වශයෙන් උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා.
ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති.
ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ඉහළගම ගල්ලෑ විහෙර ආරණ්‍ය සේනාසනය, එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.